SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
හොඳයි, එමනම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන උණුසුම්ම කරුණු කාරණා සමගින් අදත් සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි ආරම්භ කරන්නට සූදානම්. උණුසුම්ම කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා. පසුගිය දින දෙක තුන තුළදී ඊයේ එය වඩාත් උත්සන්න වුණා. මේ උණුසුම නිර්මාණය වුණේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරලා ඒ පළාත් වෙනුවෙන් ෆෙඩරල් පාලනයක් ඇති කළ යුතුයි කියන යෝජනාවක් උතුරු පළාත් සභාව තුළ සම්මත කර ගැනීමෙන් අනතුරුව මේ යෝජනාව පසුකාලීනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සැලකිල්ලට ගත යුතු යෝජනාවක් විදිහට ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් මේක සම්මත කරගත්තා කියලා තමයි වාර්තා වුණේ. ඊට පස්සේ මේ කතාව තවත් උණුසුම් වුණා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සහ ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කිලිනොච්චියේ පිහිටි පරවිපච්චාන් ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ මාර්ග බාධක ඉවත් කරලා බලහත්කාරයෙන් එයට ඇතුළු වී ඒවා කලින් දෙමළ ජනතාවට අයිතිව තිබුණු ඉඩම් කියලා චෝදනා කරමින් ඒ සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවක නියැලීම සම්බන්ධව. මේ සම්බන්ධව දකුණේ දේශපාලනයේ වඩාත් උණුසුම් ප්‍රකාශනිකුත් කරමින් තියෙනවා. මේ වෙනකොට අපි අදහස් කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරවන්න කැමැති. මෙහිදී පිවිතුරු හෙළවරුමේ උදේ ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ සහ ජනතා විමුක්ති පෙරමුණේ කෙඩි ලාල්කාන්ත සහ විජිත හේරත් යන අයවරුන් දැඩිව තම මතය මේ සම්බන්ධව ප්‍රකාශ කර සිටියේ මෙන්න මේ ආකාරයෙන්.
අපේ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මැතිතුමා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නෝන සංවිධානවල පිරිසක් සමග කිලිනොච්චියේ පරිවිපච්චාන් කියන ග්‍රාමයේ තියෙන ගජබා බලයනියට අයත් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න කටයුතු කරලා මේ ඉඩම් දෙමළ ජනතාවට අයිති මේ හමුදා කඳවුර මෙතන ඉවත් කරන්න ඕනි අනාදි වශයෙන් ප්‍රකාශ කළ බව තමයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. මේ පිළිබඳ යුද හමුදාව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අදවනතුරු රාජකාරියට බාධා කරපු ජාතික ආරක්ෂාවට අනතුර ඇති කළ ආර් සම්බන්ධන මැතිතුමා අත්අඩංගුවට අරගෙන රටේ නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ.
දැන් මනුම් නිලධාරීන් වෙලා තින්නේ, ඔප්පු පරීක්ෂා කිරීම නිලධාරීන් වෙලා තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු. මෙතනට මේ රට වැට්ටුවේ කවුද? මේ ආණ්ඩුවට කොන්දක් නැහැ. අඩුගානේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට තිබ්බ කොන්ද නැහැ. මේ ඉන්න පාලකයන්ට 29,000 ජීවිත පුදලා බේරගත්තු රටක් එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා. හමුදා කඳවුර ඇතුළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බලෙන් රිංගනවා නම් උතුරු බලා සභාව වෙනම දෙමළ කතා කරන ප්‍රාන්ත පාලන හදන්න යෝජනා සම්මත කරනවා. මේවදියා ඔහෙ බලන් ඉන්න නම් ආණ්ඩුව මොකද?
ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ලංකාවේ ජාතික සමගිය ඇති කරන්න කිසිසේත්ම ඉවහල් වෙන්නේ නැහැ. එවැනි යෝජනා පළාත් සභාවක සම්මත කිරීම හරහා නැවත ජාතිවාදී ස්මතු එක පැත්තකින් දෙමළ ජාතිවාදී පෝෂණය වෙනවා, අනිත් පැත්තෙන් සිංහල ජාතිවාදී පෝෂණය වෙනවා.
උතුරු පළාත් සභාව අසමත් වුණා, පළාත් සභාවක වැඩ කොටස උතුරු ප්‍රදේශයේ ඉටු කරන්න. ඒකත් එක්ක දැවැන්ද ජනතා විරෝධයක් අද තියෙනවා උතුරේ දේශපාලඥයන්ට. ඒගොල්ලන්ගේ නැවත පැවැත්මට තියෙන එකම කාරණේ තමයි ජාතිවාදය ආපහු උඩට ගන්න.
හොඳයි, දකුණේ දේශපාලනය ඒ ආකාරයෙන් උණුසුම් වෙලා තියෙද්දි මේ තොරතුරේ සුළමුළ මොකක්ද කියලා අපි විමසලා බලමු. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා සූදානමින් සිටින්නේ. සංජීව, ඔබට ආයුබෝවන්. අපි කැමති දැනගන්න උතුරු පළාත් සභාව සම්මත කරගත්ත මේ යෝජනාව පිළිබඳවත්, ඒ වගේම විපක්ෂ නායක සම්බන්ධන් මහතා කිලිනොච්චියේ පරිවිපච්චාන් මේ ගජබා රෙජිමේන්තු මූලස්ථානයට ගිය සිදුවීම සම්බන්ධවත් දේශපාලනිකව කොයි ආකාරයේ විග්‍රහයක්ද දකුණ තුල තියෙන්නේ කියලා දැනගන්න කොහොමද තොරතුරු වාර්තා වෙන්නේ?
උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා උතුරු සහ නැගෙනහිර දෙපළාත යළි ඒකාබද්ධ කර. ඔබට මතකයි මේ ඒකාබද්ධ වෙලා තිබුණා, නැවත මේ පළාත් දෙකක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලෙස. උතුරු නැගෙනහිර දෙපළාත යළි ඒකාබද්ධ කර දෙමළ කතා කරන ජනතාව සඳහා වන වෙනම පාලන ඒකකයක් ස්ථාපිත විය යුතුයි කියන අදහස තමයි ඔවුන් විසින් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔබට අමතක නැහැ, මීට පෙර උතුරු පළාත් සභාව ස්ථාපිත කළ දිනේ පටන් මේ ආසන්න යෝජනාව සම්මත වන අවස්ථාව දක්වාම අපි උතුරු පළාත් සභාව තුළ සම්මත කළ උතුරට බලතල ඉල්ලන උතුරට ඍජුව විදේශීය රාජ්‍යන් සමග ගනුදෙනු කිරීමේ අයිතිය පවා ඉල්ලා සිටින යෝජනා ගණනාවක් මීට පෙරද සම්මත වී තිබුණා. ඒ අර්ථයෙන් අපට පැහැදිලි කරගන්න පුළුවන් මෙය පෙර නොවිරූ තත්වයක් නොවේ. මීට පෙරත් මේ හා සමාන යෝජනා කිහිපයක් ඉදිරිපත් කොට සම්මත කර ගැනීම සිද්ධ වුණා. මෙය එවැනි තවත් එක් අවස්ථාවක් විදිහටත් පැහැදිලි කරගන්නට පුළුවන්. මේ සිද්ධිය කියලා ගැටගහනවා තවත් තැනකින් මීට දින කිහිපයකට පෙර ආතුව ද්‍රවිඩ ජාතික සම්බන්ධනේ නායක ආර සම්බන්ධන් ප්‍රකාශයක් කරලා තිබුණා. ද්‍රවිඩ ජාතික සම්බන්ධනේ දේශපාලන රැස්වීමකදී ප්‍රභාකරන් විසින් ගෙන ගිය සන්නද්ධ අරගලයේ සාධාරණ බවට ආර සම්බන්ධන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. ඒ කතාවත් මෙහි තවත් අතුරු කතාවක් විදිහට අපට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම සීඑන්ඒ නායක ආර සම්බන්ධන් ඇතුළු පිරිසක් කිරිනොච්චියේ ගජබා රජමේන්තු කඳවුරට බලහත්කාරයෙන් ඇතුළු වී ඒ ඉඩම සාමාන්‍ය ජනතාව සතු ඉඩම් බව පවසමින් ඒ ඉඩම් අයිතිය පිළිබඳව පරීක්ෂා කිරීමට දරු උත්සාහයක් පිළිබඳව තොරතුරක් වාර්තා වුණා. මේ පිළිබඳව ගජබා රජමේන්තු නිලධාරීන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් අවසානයේ අපට දැනගන්නට ලැබුණා. කාලයක් අපට දකින්න ලැබුණා ද්‍රවිඩ ජාතික සම්බන්ධනේ විවිධ මතතරණ කණ්ඩායම්. උදාහරණයකට ද්‍රවිඩ ජාතික සම්බන්ධනේ ඇතුළු උතුරම ගත්තාම අපි දැක්ක ප්‍රිවාජලිංගම් අතිශය දැඩි විදිහට වෙනම රාජ්‍ය වෙන තැනකට ගමන් කළා. ඒ වගේම තව පැත්තකින් අපි දැක්කා සුමන්තිරන් මන්ත්‍රීවරයා වැනි ඇතැම් කණ්ඩායම් යම් මැද තැනක ඉන්න උත්සාහ කළා. අපි තව අවස්ථාවක දැක්කා තියෙන්නේ නායකත්වයේ සහ උතුරේ මහැමති විග්නේශරන් අතර යම් යම් විරසකයන් නිර්මාණය වුණා. නමුත් දැන් මේ සියල්ල දෙනුක්ෂි යළි එකතැනකට ගොනු වෙච්ච බවක් අපිට පේනවා. මේ සමස්ත සිදුවීම් පෙළ ඇතුලේ අපට යළි මේ සියලු දෙනා ඒකමතික භාවයකට පැමිණෙමින් සිටින බවකුත් යම් මට්ටමකින් පෙනෙනවා. ඒ සියල්ල අතරේ නිශ්චිතව තහවුරු නොවුනත් යම් යම් ඡායාරූප සහිත වාර්තා සමාජ ජාල වෙබ්බඩි ඔස්සේ පළ වෙලා තිබෙනවා. දකුණෙන් උතුරට සංචාරයක් සඳහා ගිය බස් රථයකට උතුරෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බවටත් ඒ පිළිබඳවත් යම් යම් කාරණා සමාජය තුළ සාකච්ඡා වෙමින් පවතින මොහොතක තමයි මේ සියල්ල පිළිබඳව කතාව මතුවුනේ. ඒ වගේම අපට අමතක කරන්න බෑ පෙරේදා පටන් ගත්ත දිරුක්ෂි මේ ඉන්දිය තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවර්ණ ප්‍රචාරක සමය ජයලලිතා ජයරාම් ඔන්න ජයතම යළි ලංකාවේ ඊළම ගැන කතා කරන්න පටන් ගත්තා. පෙරේදා තිරුචි නුවර තිබුණු එක රැස්වීමකදී ඇය සුපුරුදු ලෙස ද්‍රවිඩ ජාතිකත්වයේ පදනම්බන් කරගත්ත දේශපාල ව්‍යාපාරය ආරම්භ කළ තිබෙන ආකාරය අපට දකින්නට ලැබෙනවා. එක තැනකදී ඇය සඳහන් කරනවා තමිල්නාඩුවේ රැඳී සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතීන්ට ඉන්දිය පුරවැසි භාවය ලබා දීමට ඇය කටයුතු කරනවායි කියලා. ඒ අනුව ඇගේ කතාවේ එක තැනක කියනවා ඒ තුළින් ඉන්දියාව තුළ රැකියාවක් හොයාගන්න ජීවනෝපාය නිර්මාණය කරගන්න ඔවුන්ට අවස්ථාවක් ලැබේවි කියන තැන ඉඳලා තමයි ඇය කතා කළේ. ඒ වගේම ඇය විසින් බරපතල චෝදනාවක් කළා කරුණානිධිට. කරුණානිධි තමිල්නාඩුවේ ද්‍රවිඩයන් සහ ලංකාවේ ද්‍රවිඩයන් රැවටූ බවටයි ජයලලිතා ජයරාම් චෝදනා කළේ. කතාවේ ඇය කරපු අදහස තමයි මෙන්න මේ අර්ථයෙන්ම ඇතැම් ඉන්දිය වෙබ්බඩවි මේ සිද්ධිය වාර්තා කරලා තිබුණා. ලංකාවේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් වෙනම පාලන ඒකකයක් නිර්මාණය කර ගැනීම සඳහා කළ හැකි හැම දෙයක්ම කරන බවයි ජයලලිතා ජයරාම් එම තිරුචි රැලියේදී පොරොන්දු වී තිබෙන්නේ.
සංජීව, දැන් ඒත් එක්ක මම මේ ඊළඟ කාරණයට යන කලින් ඉතාමත්ම කෙටියෙන් මම ඔබෙන් විමසන්නට කැමතියි. දැන් ඔය මේ උතුරු පළාත් මහ ඇමතිවරයා, එතකොට විපක්ෂ නායක සම්බන්ධන් මහතා, සුමන්තිරන්, මේ හැම ශ්‍රීධරන්, මේ හැම කෙනෙක්ම මන්ත්‍රීවරයෙකු විදිහට දිරුම් දෙනකොට එක්තරා ප්‍රකාශයක් සිදු කරනවා. ඒ තමයි ඒකීය රාජ්‍යයක් සඳහා එක්ව කටයුතු කරනවා. මේ ඒකීය රාජ්‍ය බෙදන්නට කිසි ආකාරයකින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු විදිහට කටයුතු කරන්නේ නැහැ. මේ පොරොන්දුව දීලා තමයි ජනාධිපතිවරයාගේ පටන් හැම කෙනෙක් මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු හෝ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු විදිහට කටයුතු කරන්නේ. ඊට අමතරව අපිට මතකයි පසුගිය කාල සීමාවේදී උසාවියෙන් යම් කිසි වූ තීන්දුවක් අරගනු ලැබුවා ඉඩම් බලතල මධ්‍යම රජයට අයිති කියලා. එහිදී උසාවියට ද්‍රවිඩ ජාතික සන්ධානයේ විසින් ලිඛිත ප්‍රකාශයක් ලබා දුන්නා ඔවුන් ඒකීය රාජ්‍යයකට කැමතියි කියලා. දැන් මේ සියලු කාරණා අතරතුරේදී ඔවුන් දෙමළ ජනතාවගේ අයිතීන් සඳහා ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලන සිටිනවා. මේ සම්බන්ධව මොකක්ද ශ්‍රී ලාංකීය දකුණේ දේශපාලන සතුව තියෙන කතාබහ සහ විමර්ශන?
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශවලට සාපේක්ෂව දැන් හොඳයි කියලා හිතනවා. මොකද අතීතයේ මීට වඩා වෙනම රාජ්‍ය වෙනුවෙන් බරපතල ප්‍රකාශ අහන්න ලැබුණා. උතුරට තවදුරටත් යුද්ධේ ක්‍රියාත්මක කළොත් මිනිපෙට්ටි 40,000ක් විතර දකුණේ ලෑස්ති කරගන්න කියලා TNA මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කිව්වා. වෙනම රාජ්‍යයට ඍජු ලෙස සහාය ඵල කරන ප්‍රකාශ අපි අහගෙන හිටියා. නමුත් ඒ කිසි තැනකදී අනුක ව්‍යවස්ථාව මත තියෙන ඒකීය රාජ්‍ය පිළිබඳ සංකල්පයට නීති ක්‍රියාත්මක වුණේ නැහැ. අදත් ඒ පිළිබඳ නීති ක්‍රියාත්මක වීමක් අපි දකින්නේ නැහැ. හේතුවක් තියෙනවා දිරුක්ෂි. ඒ තමයි අපි මේ සංහිඳියාව පිළිබඳ මහා දෙවන්ත ජාතික අපේක්ෂාවක් ළඟ ජීවත් වෙන ජාතියක්. එතකොට යම් යම් තනි සිද්ධි පසුපස එකවරම දෙඩි තීන්දුව වෙත යන්න ආණ්ඩුව අකමැති බව ඉතාම පැහැදිලි. මොකද ජාතික සංහිඳියාව සඳහා ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙල, ලෝකෙන්නේ සඳහා තියෙන ඇතැම් බලපෑම්, ඒ වගේම ජාතික සංහිඳියාව පිළිබඳව තියෙන දීර්ඝකාලීන අපේක්ෂාව මෙන්න මේ ඔබ කරන යෝජනාව සමග යම් ගැටීමකට ලක් වෙනවා. සංහිඳියාව පිළිබඳ බලාපොරොත්තුව ඉතාම සියුම් ලෙස ආණ්ඩුව විසින් කළමනාකරණය කරමින් සිටින නිසා මේවා ලොකු සිද්ධි විදියට සලකන්න ආණ්ඩුව පැත්තෙන් සූදානමක් නැති බවක් තමයි රටට පේන්නේ.
වර්තමානයේදී TN එකේ ක්‍රියාකලාපයන් ඔයාකාරයෙන් වාර්තා වෙද්දී අපිට විදේශගත දෙමළ ඩයස්පෝරා විසින් කරන ලද එක්තරා ප්‍රබල ඉල්ලීමක් පිළිබඳව වාර්තා වුණා. මෙවැනි වූ සිදුවීම් මීට කලිනුත් වාර්තා වුණා. හිටපු ජනාධිපතිවරයා හා සම්බන්ධව සහ යුද්ධයට අවසාන කාලයේදී මැදිහත් වුණු හමුදා නිලධාරීන් සම්බන්ධව විදේශගත දෙමළ ඩයස්පෝරා විසින් එක් එක් අවස්ථාවන් වලදී විවිධ රාජ්‍යයන් වලින් ඉල්ලලා තිබුණ මේගොල්ලෝ යුද අපරාධ වලට සම්බන්ධ. ඒ නිසා මේගොල්ලෝ මේ රටට පැමිණිවහම අත්අඩංගුවට ගන්න කියලා මේ පුද්ගලයන් විදේශ සංචාරවල නියලෙද්දි එවැනි වූ අවස්ථාවකට මූණ පාන්ට සිදු වුණා. මේ ගෙවිලගේ සතියේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට, ඒ මහතා ඇමරිකානු පුරවැසි ලාබිය කේ පිළිබඳව අපි කොයි කවුරුත් දන්නවා. ඒ මහතාගේ ඇමරිකානු සංචාරය අතරතුරේදී ඔහු යුදාපරාධවලට සම්බන්ධයයි අත්අඩංගුවට ගන්නා ලෙස ඇමරිකාවේ ක්‍රියාත්මක විදේශගතව ඊළම සඳහා ක්‍රියා කරන මේ දෙමළ කණ්ඩායම් ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කළා තිබුණා. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවට තොරතුරු වාර්තා වුණේ කොහොමද සංජීව?
ජාත්‍යන්තර ප්‍රවෘත්ති වෙබ් අඩවි කීපයක් ඔස්සේ තමයි මේ තොරතුරු ලංකාවට එන්නේ. මේක ඉතාම බලසම්පන්න සිද්ධියක්. හේතුව ඇමරිකාවේ ක්‍රියාත්මක දැවැන්තම ද්‍රවිඩ සංවිධාන දෙක තමයි මේ ඉල්ලීම ආණ්ඩුවෙනුත් නෙවෙයි ඍජු ලෙසම ඔවුන් ජනාධිපති බැරක් ඔබාමාගෙන් මේ ඉල්ලීම කරන්නේ. ඔවුන්ට ඉල්ලීම කරන්නත් එක්තරා ආකාරයක දේශපාලන හේතුවක් සහ ඔබාමා එක්ක දේශපාලන නෑදෑකමකුත් තියෙනවා. මේ සංවිධාන දෙකෙන් එකක් තමයි ඔබාමා සඳහා වුණු ද්‍රවිඩයන් ටැමිල්ස් ෆෝ ඔබාමා කියන සංවිධානය, අනිත් කණ්ඩායම ඇමරිකානු ද්‍රවිඩ සංසදය. මේ සංවිධාන දෙක එකට එකතුව ජනාධිපති ඔබාමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සංචාරය අතරතුර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතුයි. එක්සත් ජාතීන්ගේ ඇතැම් වාර්තාවලට අනුව සිවිල් වැසියන් අන්තිම මාස කිහිපය තුළ යුද්ධෙදි 70,000කට ආසන්න පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ස්ත්‍රී දූෂණ ඇතුළු තවත් බරපතල යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලංකාවේ සිද්ධ වුණා. ඒ සියල්ලේ ප්‍රමුඛ වග උත්තරකරුවෙක් ගෝඨාභය. ඒ නිසා වහම ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි. ඔබාමාගෙන් කළ ඉල්ලීම මොනතරම් බලවත් ලෙස කරනවාද කියනවා නම් එක තැනකදී මේ සංවිධාන දෙක ජනාධිපති ඔබාමාට කියලා තියෙනවා මේ අවස්ථාව ඔබ මගහැරිය යුතු නැහැ. මේ අවස්ථාව ඔබ මගහරින්නේ නම් වර්තමානයේ සේම අනාගතයේ යුද අපරාධ සිදුවීම සඳහා ඔබ විසින් ලබා දෙන දිරිමත් කිරීමක් විදිහටත් ඔවුන් විසින් අර්ථකථනයක් සපයා දී තිබුණා. ඒ තරම් බලවත් ඉල්ලීමක් ඔවුන් විසින් ඉදිරිපත් කළ තිබුණා. මේ සංචාරය අතරතුර ගෝඨාභය අත්අඩංගුවට කරගත යුතු බවට වන යෝජනාව. මේ බලවත් ඉල්ලීම හමුවේ ඇමරිකානු රජය සිය ප්‍රතිචාරය දක්වා තිබුණා. මේ ඉල්ලීමට අනුව වහාම ක්‍රියාත්මක වීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් ඇමරිකාවට නැති බව තමයි එහිදී පැහැදිලි කළ තිබුණේ. විශේෂයෙන්ම යුද අපරාධ සම්බන්ධ දඬුවම් දීමේ නීතිය, නැත්නම් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය සම්බන්ධව ජාත්‍යන්තර එකඟතාවයට ඇමරිකා එක්සත් ජනපදයක් තවම අත්සන් තබා නැහැ. ඒ අතින්ද ඔවුන් සතුව මේ සම්බන්ධව තියෙන නොහැකියාවක්, ඒ කාරණා පිළිබඳවද කරුණු පැහැදිලි කරමින් ඇමරිකා ආණ්ඩුව විසින් ඇමරිකාවේ සිටින ද්‍රවිඩ සංසදයේ සහ ඔබාමා සඳහා වන ද්‍රවිඩයන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ සම්බන්ධව තමයි අපිට මේ සිද්ධියේ අවසාන ප්‍රවෘත්ති විදියට අහන්නට ලැබුණේ.
හොඳයි, එහෙනම් අපි මීළඟ උණුසුම් කාරණාවට යමු. දැන් සති කිහිපයක් තිස්සේ අපිත් මේ පිළිබඳව කතා බහ කරනවා. මේ මැයි පළවෙනිදාට පැවැත්වීමට නියමිත කම්කරු රැලි පිළිබඳව. දැන් ඇත්තටම මේක කම්කරු රැලි වලට වඩා මේක දේශපාලන රැලි තත්වයකට පත් වෙලා තියෙන ශ්‍රී ලංකාව තුළ දිනම්. අපි මෙහි දිනම් දකින්න ඊට වඩා සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනස් වූ තත්වයක් කම්කරු දිනේ නිමිත්තෙන්. ඒ කොයි කෙසේ වෙතත් මේ දැන් බලය සම්බන්ධව යම් කිසි වූ තීරණාත්මක සංදිස්ථානයක් කියලා ඔබත් මීට කලින් සඳහන් කළා. ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් ක්ෂාත්‍ර මේ බල අරගලේ කොතනින් නිමාවට පත්වේවිද කියන දැඩි විමතියක් බොහෝ දෙනෙකු තුළ තියෙනවා. මැයි පළවෙනිදාට ඒකාබද්ධ විපක්ෂය කිරුළ පණිදී පවත්වන රැලියද, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පවත්වන රැලියද වඩා ප්‍රබල වෙන්නේ? මේ වෙනකොට මොකද්ද තියෙන තත්වය?
තත්වය ඉතාම ගැටලු සහගතයි. අපි දකිනවා මේ පිළිබඳව සටන්කාමී ස්වරූපයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ලේ මැයි රැලිය වෙනුවෙන් සහභාගී විය යුතු බවට මේ වන විට ලිඛිතව නිල වශයෙන් සහ සංවිධාන කටයුතු සියල්ල සිද්ධ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට මෛරලි සංවිධායක කණ්ඩායමේ ඉඳලා ඒ පිළිබඳ දැඩි දායකත්වයක් ලබා දෙමින් සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ කිරුළුපන රැලියද සීලු කටයුතු සූදානම් කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ 50කට ආසන්න කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂයේ දිගින් දිගට කටයුතු කළා. ඒ කණ්ඩායම යන්නේ කිරුළුපන. ඒ වගේම පළාත් සභා සංධාන මන්ත්‍රීවරුන්ගෙන් බහුතර කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂ වේදිකාවේ හිටියේ. ඒ සියලුම දෙනා දිලුක්ෂි පහුගිය දිනවල ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් දිස්ත්‍රික් පාසා උන් විසින් කිරුළුපන රැලියට යන බව තමයි ප්‍රකාශ කරමින් ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුවින්ද දිසානායක මීට දින 3කට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බ කොළඹදී එතනදී ඔහු විසින් ඍජුව නොවන එක්තරා ප්‍රකාශයක් කළා. මැයි පළවෙනිදායින් පස්සේ පක්ෂයේ විනය කඩනාය සම්බන්ධ දැඩි තීන්දු කීපයක් ගන්න සිද්ධ වෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුවින්ද දිසානායක විසින් සඳහන් කළා. මැයි දිනය සම්බන්ධව පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමයි මේ අදහස ඉදිරිපත් වෙලා තිබුණේ. දුබින්ද සානායකගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ තවත්තනකද කියනවා අපි අලුතෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකින් පත් කරනවා. අලුත් ඊළඟ පරම්පරාවෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා කියලා. ඒක වචනෙට සීමා නොවී ක්‍රියාවෙනුත් අපි දැක්කා. කෝට්ටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකකම කෝට්ටේ නගරාධිපති ජනක රණවකට පහුගිය සතියේදී ලබා දීම සිද්ධ කෙරුණා. කොයි විදිහේ ක්‍රමෝපායන් රසක් දෙපැත්තම පාවිච්චි කරමින් ඉන්නවා. මෙහි සංඛ්‍යාත්මක තොරතුරු දැනගන්නට නම් මං ගිය සතිය කිව්වාගේම යලි කියන්න තියෙන්නේ පළවෙනි දවස් 4-5 වෙනකන් අපිට ඉන්නම වෙනවා.
ඊළඟට අපි අවධානය යොමු කරමු සංජීව. දැන් පසුගිය කාලවක වානුවේදී විශාල කතාබහකට ලක් වෙලා තිබුණා ශ්‍රී ලංකාවේ අපනයන අතරින් එක්තරා ප්‍රධාන අපනයන මාර්ගයක් වන යුරෝපයට මත්ස්‍යින් අපනයනයෙන් ලබන ආදායමට වැටබැඳීමේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ධීවරයන්ට නිසියාකාරයේ ප්‍රමිතීන්ට අනුකූලව ධීවර උපක්‍රම හඳුන්වා දෙනතෙක් මේ තහනම ක්‍රියාත්මක බව තමයි යුරෝපා සංගමේ ප්‍රකාශ කළ තිබුණේ. නමුත් පසුගිය සතියේ අපි දැක්ක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධව සතුටුදායක ආරංචියක් සමස්ත ජනතාවට ඉදිරිපත් කරනවා.
මේක ලංකාවේ ආර්ථික සම්බන්ධ ඉතාම තීරණාත්මක අවස්ථාවක්. යුරෝපයේ මත්ස්‍ය සැපයුම්කරුවන්ගෙන් මුළු ලෝකෙම දෙවන තැන තියෙන්නේ ලංකාව. ලංකාවේ මුහුදු කලාපෙන් අල්ලා ගන්නා විශේෂිත මාළු වර්ග කිහිපයකටම යුරෝපා වෙළඳපොලේ ඉතාම ඉහළ ඉල්ලුමක් තිබෙනවා. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන ගණනක මුදල් සම්භාරයක් මේ තුලින් උපයා ගන්නට හැකියාව තිබෙනවා. නමුත් මේ අවස්ථාව යුරෝපා සංගමය විසින් පනවන ලද මත්ස්‍ය අපනයන තහනම හේතු වෙන අපට අහිමි වී තිබුණා. මේ තත්ත්වය යළි දිනා ගැනීමට වර්තමාන ආණ්ඩුව සමත් වුණා. මේ දිනා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාර ඉටු කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්. ඊට අමතරව ධීවර ප්‍රජාව, ධීවර සමිති, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය, ඒ වගේම අනික් පැත්තේ ජනාධිපතිවරයා මේ තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඒ අනුව යුරෝපයට මත්ස්‍ය අපනයන කටයුතු යළි ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබෙනවා. ඒ සමගම මේ පිළිබඳව ස්තුති කරමින් නිකුත් කළ පණිවිඩයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරලා තිබුණා අපේ මීළඟ අපේක්ෂාව ඇඟලුම් නිෂ්පාදන සඳහා වන GSC+ සහනය යළි දිනා ගැනීම බව. ඒ සඳහාද අඛණ්ඩ ප්‍රයත්නයක සිටින බවත් මේ වසර අවසන් වන්නට පෙර GSC+ යළි දිනාගත හැකි බවටත් අග්‍රාමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කර තිබෙනවා.
හොඳයි, ඊළඟට මම අවධානය යොමු කරන්න කැමති තවත් සුවිශේෂී අවධානයකට ලක්වුණු මේ තාජුඩීන් ඝාතන සිද්ධිය පිළිබඳව නැවතත් රටේ ජනතාව කතාබහ කිරීමට පටන් ගැනීම පිළිබඳව. මේකට ප්‍රධාන හේතුවක් බවට පත්ුනේ රගකීරක වසීම් තාජුඩීන් ඝාතනය රියානතුරක් විදිහට පෙන්වට ඒක ඇත්තටම රියානතුරක් නෙවෙයි කියන කාරණාව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරහා පිළිගනු ලැබුව නාරාහිම්පිට හිටපු අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා මේ එක්කම මේ කතාව නැවතත් උණුසුම් වුණා. මේ හා සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවද සංජීව අලුතෙන්?
අවස්ථා ගණනාවකදී තාජුදීන් ඝාතන සිද්ධිය උඩ යට යන බවක් අපි දැක්කා. මේ තමයි මේ සම්බන්ධ ආසන්න තීරණාත්මක මොහොත. නාරාහම්පිට පොලිස් බල ප්‍රදේශයේ නැතිනම් නාරාහම්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල තමයි තාජුදීන්ගේ මරණය සිදුව තිබුණේ. ඒ අනුව තමයි මේ සිද්ධියේ සාක්ෂි යටපත් කරමින් නැතිනම් මෙහි සත්‍ය යටපත් කළ බවට වන චෝදනාව මතයි නාරාහම්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපතිවරයා රහස්පුර සීමගින් අත්තනගොඩගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කළේ. අධිකරණය විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කරනු ලැබුවා. මේ ඔස්සේ අනාවරණය වන තොරතුරු එක්ක දැන් නාරායම්පිට අපරාධංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස කටයුතු කළේ ඔහුගේ ඉහළ නිලධාරියකින් ඔහුගේ ඉහළ නිලධාරියෙකුගෙන් ලැබුණු තොරතුරු සහ උපදෙස් අනුව බව තමයි තොරතුරු ලැබෙන්නේ. ඒ අනුව කොළඹ ප්‍රදේශයේ බහරව හිටපු ඉහළම ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියෙකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන බවට තමයි ආරංචි පැතිරීමෙන් පවතින්නේ. ඒ අනුව තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධව යම් තීරණාත්මක සිද්ධි කිහිපයක් ඉදිරියේදී සිදුවීමට හැකියාවක් තිබෙනවා. මේ අතර නව පොලිස්පතිවරයා ලෙස වැඩභාරගත් පූජි ජයසුන්දර මහතා වැඩභාර ගැනීමෙන් පසුව පවත්වන ලද ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඔහුගේ පිළිතුර බවට පත්ුනේ තාජුදීන් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මකයි තාම ස්වාධීන ලෙස ඒ සම්බන්ධව නීති උපරිමෙන් ක්‍රියාත්මක කරන බව තමයි නව පොලිස්පතිවරයා සඳහන් කරලා තිබුණේ. කොහොමත් තව දින කිහිපයක් ඇතුළත යම් සැලකිය යුතු මට්ටමේ සිදුවීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් සිදුවේ යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.
එමනම් සංජීව, අපි කතාවට නිමාවක් තබමු. සුපුරුදු ලෙසින් එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව තුළ සිදුවිය හැකියයි උපකල්පනය කරන්නට පුළුවන් යම් සිදුවීම් මේ වෙනකොට ඇති වෙමින් පවතිනවා නම් ඒ පිළිබඳවත් කිසියම් ඉඟියක් පළ කරමින් ඔබ සතුව කිසියම් කරුණු තියෙනවද මේ සම්බන්ධව?
මේක ඉංගීකටත් එහා කියලා නිශ්චිත වශයෙන්ම සිදුවිය හැකි දෙයක් විදිහටත් අපට තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දකින උණුසුම මැයි දිනය තුළ අපට දකින්න අනිවාර්යෙන් හැකියාවක් ලැබෙනවා. එක පැත්තකින් එක හේතුවක් තමයි මේ වැඩබද වැඩිවීමත් මැයි දෙවෙනිදා සිට ක්‍රියාත්මක වන්නට නියමිතයි. ජාතික ගොඩනැගීමේ බද්දෙත් ඉහළ යන සංශෝධන කීපයක් දෙවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වන්නට නියමිතයි. මේ සම්බන්ධ දැඩි විරෝධයක් මතු කරන්නට පාර්ශ්ව ගණනාවක් සූදානම්. ජනතා විමුක්ති පෙරමුණ ඊයේ තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලාල්කාන්ත මන්ත්‍රීවරයා කිව්වද ලක්ෂ්මී, අපි මෙවර මේ දිනේදී ජාතික මහා වැඩවර්ජනයකට දින නියම කරගන්න විතරයි අපට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඒක ටිකක් ලොකු ප්‍රකාශයක්. මේ උණුසුම් සහගත තත්ත්වය අනිවාර්යෙන්ම අපට ඉදිරි කතාබහට පෙර දකින්න හැකියාව ලැබෙයි.
හොඳයි, එහෙනම් අපි ඔබව නැවතත් හමු වෙන්නේ මේ මාසේ දෙවනිදා ලබන සතියේ සඳුදා. එතකොට මේ මේ දින රැඩිවල උණුසුම් කතාබහ වඩාත් උණුසුම් ඉදිරිපත් කිරීමට අපිට හැකියාවක් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි සංජීව, අපි ලබන සතියේ සඳුදා හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් ලොක්ෂි, බොහොම ස්තුතියි. අපි ලබන සතියේ නැවත කතා කරමු.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන, සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.